මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තම ශීලය සමාදන් වෙනා නමස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ආරභත නිඛමත යුඤ්ජත බුද්ධ සාසනේ. දුනාත මංචුනෝ සේනං නලාගාරංග කුංජයෝ. යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති. පාය ජාති සංසාරං දුක්ඛං සන්තං කරිස්සති. සදේවත් පින්නතුනි, තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ වගේ අසලපුර 15ක පෝය දවසක ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් පෙරළුවේ ධර්ම චක්‍රය පිළිබඳ ප්‍රවෘත්තිය දෙව්ලොවින් දෙව්ලොවට මඹලොවින් බඹලොවට නාදෙනින් නාද දෙමින් විකාශනය වුණා. නූතන ලෝකයේ ඇති විකාශන මාධ්‍යවලට වඩා පුදුම අන්දමේ විකාශන ශක්තියක් ඒ ධර්ම චක්‍රය තිබුණ බව අපට ඒ අනුව හිතා ගන්න පුළුවනි. ක්ෂණිකවම විශ්වය පුරා පැතිරෙන යම්කිසි ධර්ම තේජසක් ධර්මය තුළ තිබෙන බව අතීත බුද්ධ ශාසනය සම්බන්ධයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල ප්‍රකාශ කළ සූත්‍ර දේශනාවලිනුත් පෙනී යනවා. අද අපි මේ මාතෘකා කළ ගාථා දෙකට අදාළ නිදාන ගාථාවක් ඊට හොඳ සාධකයක්. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසද්දී සංඝයා වහන්සේලා අමතලා අතීත කල්පයක සිද්ධියක් මේ විදිහට ඉදිරිපත් කරනවා. මහණෙනි, ඊටාම ඈත අතීතයේ හිටියා අරුණවා කියලා රජ කෙනෙක්. ඒ රජුරුවන්ගේ රාජධානිය හැඳින්වුණේ අරුණවතී නමින්. අතීතයේහි අඩස් පිසූ ඒ සිඛි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ අරුණවතී රාජධානිය අසුරු කරගෙනයි වැඩවාසය කළේ. ඒ සිඛි බුදුරජාණන් වහන්සේට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා අභිභූ සම්භව කියලා. එක දවසක් මේ සිඛි බුදුරජාණන් වහන්සේ අභිභූ අග්‍රශ්‍රාවකයන් වහන්සේ අමතලා කියනවා, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ තමගේ ශ්‍රාවකයන්ට බ්‍රාහ්මණය කියලා ඇමතූ බවයි පෙනින්නේ. බ්‍රාහ්මණය දාන වෙලාවේ එනතුරු අපි එක්තරා බ්‍රහ්ම ලෝකයට ගින් එමු කියලා. හොඳමයි ස්වාමීනි කියලා උන්වහන්සේත් පිළිවදන් දුන්නා. ඊළඟට සිඛි බුදුරජාණන් වහන්සේත් ඒ අභිභූ අග්‍රශ්‍රාවකයන් වහන්සේලෙත් වක්කල අතක් දික්කල සැනින් දික්කල අතක් වක්කල සැනින් ඒ අරුණවතී රාජධානිය අතුරුදහන් වෙලා යම්කිසි බ්‍රහ්ම ලෝකයක පහළ වුණා. බ්‍රහ්ම ලෝකයට වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ අභිභූ අග්‍රශ්‍රාවකයන් වහන්සේට ප්‍රකාශ කරනවා, බ්‍රාහ්මණය, මේ බ්‍රහ්මයාටත් බ්‍රහ්ම පිරිසටත් යම්කිසි ධර්ම කතාවක් කිරීමට ඔබට වැටහේවා කියලා. එසේ ස්වාමීනි කියලා අර අභිභූ ස්වාමීන් වහන්සේ අර ධර්මකථා විශේෂ ධර්මකථාවකින් අර බ්‍රහ්ම රාජයාත් බ්‍රහ්ම පිරිසටත් සතුට සංවේගය ඇති කරන්න උත්සාහ කළා. නමුත් ඒ බ්‍රහ්මයාත් බ්‍රහ්ම පිරිසත් විවේචන මුඛයෙන් මෙන්න මේ විදියට කියන්න පටන් ගත්තා, මේක හරි වැඩක් නෙමේ, මේක ආශ්චර්ය අද්භූත දෙයක් නේ, සාතුන් වහන්සේ ඉදිරිපිට ශ්‍රාවකයා ධර්ම දේශනා කරනවා කියලා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ අභිභූ ස්වාමීන් වහන්සේට කියනවා, බ්‍රාහ්මණය, මේ බ්‍රහ්ම රාජයා බ්‍රහ්ම පිරිසත් ඔබ ගැන විවේචනය කරනවා, මෙන්න මෙහෙම මේ කියමි, ඒක නිසා තව තවත් වඩ වඩාත් ධර්ම දේශනා කළා මේ සංවේගවත් කරන්න කියලා ආරාධනා කළා. ඊළඟට මේ අභිභූ ස්වාමීන් වහන්සේ කීර්ති ප්‍රාතිහාර්යත් එක්කම ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. විටක තමන් දෘශ්‍යමානව, විටක අදෘශ්‍යමානව, විටක ශරීරයෙන් කොටසක් විතරක් දෘශ්‍යමානව, ශරීරයෙන් ඉහළ කොටස, තමන්ගේ ශරීරයෙන් පහළ කොටස, ඔය විදිහට විවිධාකාරයෙන් කීර්ති ප්‍රාතිහාර්යත් එක්ක මිශ්‍රණය කළාම ධර්ම දේශනා කළා. මේ බ්‍රහ්ම පිරිස සංවේගයට පුදුමයට පත් වුණා, මේක ආශ්චර්ය අද්භූත දෙයක්, ශ්‍රාවකයාටත් මේ තරම් හෘදය බලය තියෙනවා කියලා. ඔන්න මෙහෙම අවස්ථාවේදී මේ අභිභූ ස්වාමීන් වහන්සේ සිඛි බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි මට මතකයි සංඝයා වහන්සේලා මැද මම එක් අවස්ථාවක මෙන්න මෙහෙම එකක් කිව්වා, මට පුළුවනි ඇවැත්නි බ්‍රහ්ම ලෝකේ ඉඳලා දහසක් ලෝක වලට මගේ ස්වරය අස්වන්න. ඔන්න එතකොට සිඛි බුදුරජාණන් වහන්සේ කියනවා, බ්‍රාහ්මණය, දැන් තමයි මොහොත, දැන් තමයි වෙලාව, දැන් ඒ කියාපු කාරණේ ඉෂ්ට කරන්න, දහසක් ලෝකේ තමන්ගේ ස්වරයෙන් අස්වන්න කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ ආරාධනා කරහම අභිභූ ස්වාමීන් වහන්සේ අර බ්‍රහ්ම පිරිසට දේශනා කළ ගාථා දෙකයි අපි මේ මාතෘකා කළේ අද. ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ සාසනේ ධුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ. ආරම්භව නික්මෙව් යදේව් බුදු සස්නෙහි නසව් මරුසෙන් හැම බටගේය බිඳින ඇතුසේ. යෝයිමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහිස්සති. හාය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති. යමෙක් සස්නෙහි මෙම වෙසෙහි නම් නොපමාවම දුරර සසරෙහි පැදුම කරණේ දුක් හැම නිම. ඔන්න එතකොට ඒ දේශනාව කරලා බ්‍රහ්ම පිරිස සංවේගයට පත් කළා. අසිකී බුදුරජාණන් වහන්සේත් අභිභූ ස්වාමීන් වහන්සේත් ආපසු අරුණවතී රාජධානියට අර කියාපු විදිහටම වක්කලතක් දික්කල තැනින් දික්කලතක් වක්කල තැනින් ඒ ක්ෂණයෙම අරුණවතී රාජධානිය පහළ වුණා. ආපසු වැඩම කළාට පස්සේ සීගී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා, මාණෙනි අහුණද මේ අපේ අභිභව භික්ෂුන් වහන්සේ රක්ම ලෝකේ ඉඳලා ගාථා ප්‍රකාශ කරනවා? එසේ ස්වාමීනි. කොහොමද ඒ ගාථා ඇහුණ හැටි කියන්න කිව්වා. හරියටම අර කියාපු විදිහට මේ ගාථා දෙක ප්‍රකාශ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ සාදු ආදු බොහොම හොඳයි, උඹලා මේ ඒ අභිභව භික්ෂුවගේ ධර්ම දේශනාව අහපු එක කියලා. ඔන්න ඒ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට මේ ආශ්‍රයෙන් අපිට පේනවා මේ ගාථා දෙකේ ඓතිහාසිකත්වය, අතීත කල්පය, අතීත බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඒ විදිහට විශ්වය පුරා රැව් පිළිරැව් දුන්න ගාථා දෙකක්. ඊළඟට අපි ඒ ගාථා දෙකේ ඇතුළතට බැහැලා අර්ථ තේරුම් ගන්න බලමු. මෙතන ප්‍රධාන වචන තුන මේ පින්නතුන්ට තේරෙන්නේ නැති. ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ සාසන, යුඤ්ජත කියන පද තුනයි. ඒ පද තුනෙන් පෙන්නුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි කර එක කාරණයක් තමයි සතර දුක් කෙලවර කර ගැනීමේ ශක්තිය අප හැම දෙනා තුළම පවතින බව. උන්වහන්සේ සමහර විට තමන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කළා, ආනි කම්මවාදී, කිරියවාදී, විරියවාදී, මම කර්මවාදී කෙනෙක්, ක්‍රියාවාදී, වීර්යවාදී. සමහර මේ කාලේ කර්මය කියනකොට හිතන්නේ එහෙනම් කර්මය මීට කරන්න දෙයක් නැහැ කියලා. අනුබුදුරජාණන් වහන්සේ අර්ථයෙන් මේ කිව්වේ කර්මය, ක්‍රියාශක්තිය, වීර ශක්තිය තියෙන පුද්ගලයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ මිනිසයා ගැන විශේෂයෙන්ම සැලකුවේ. එතකොට අන්න මේ කාරණය අනුව ආරභත, නික්ඛමත, යුඤ්ජත කියන පද තුනේ සඳහන් වෙන්නේ. ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒකත් විග්‍රහ කරලා දැක්වුවා. එක් සූත්‍රයක ප්‍රකාශ කරනවා, මහණෙනි නූපන්නා වූ තීන මිද්ද කියලා කියන්නේ නිදිමත අලස ගති. නූපන්නා වූ නිදිමත අලස ගති නූපද වීම සඳහා, උපන්නා වූ නිදිමත අලස ගති නැති කිරීම සඳහා එක් ධර්මයක් තිබෙනවා. මොකද්ද ඒ ධර්මය? එක් ධර්මය නමින් දැක්වේ අර පද තුනයි. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මේ ධාතු කියලා කියන්නේ ඒ ඕනෑම විග්‍රහයක මූලික කාරණා ධාතු නමින් දැක්වෙනවා. එතකොට බුද්ධලයා තුළ ආරම්භක ශක්තියක් තිබෙනවා, යමක් අරඹන ශක්තියක් තිබෙනවා, නික්කමත අරඹල කරගෙන යන ශක්තියක් තිබෙනවා, පරක්කම කියන ධාතු කියන්නේ ඒ කරගෙන යාමේදී ඉදිරිපත් වෙන බාධක මැඩගෙන ඉදිරියට පරාක්‍රමයේ ඒ ජය ගැනීම ශක්තියක් තිබෙනවා. අන්නේ පද තුන හැඳින්වීමටයි ආරභත, නික්කමත, යුඤ්ජත කියලා යොදලා තියෙන්නේ. එතකොට ඒ වගේම වීරිය වැඩි කර ගැනීමට විශේෂයෙන්ම ඔන්න ඒ පද තුන උපකාර වෙනවා. එතකොට ආරභත, නික්කමත, යුඤ්ජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං, මාර්යාගේ සේනාව විනාශ කරන්න. ඔන්න ඊළාට උපමාව දෙන එක උපමා ප්‍රබල උපමාවක්. බටගෙය බිඳින ඇතුසේ, බටගයක් තියෙනවා, ඇතිකට ඕක බිඳින අමාරුද? අඩිය තිව්ව හැටිය පුරුපුරු ගාල මිදිලා යනවා. අන්න ඒ වගේ උපමාවෙන් අර වීර ශක්තිය පෙන්නුම් කරනවා. බටගෙය බිඳින ඇතු වගේ මේ මාර සේන විනාශ කරන්න. මොකද්ද එතකොට මේ මාර සේනාව? මාර සේනාව පවා බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම අපට දකින්න ලැබෙනවා ප්‍රධාන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රධානම කියන අපි හඳුන්වන ඒ මහා වීරිය වඩන අවස්ථාවේ බුද්ධත්වයේ සඳහා ඒ පොතපතේ සඳහන් වෙන්නේ එක් අවස්ථාවක මාරය ඇවිල්ලා පොළඹවන්න උත්සාහ කළ මේ වීරිය අතහරින. එතකොට බුදුරජාණන් වහන්සේ මාරයට ආමන්ත්‍රණය කළා කියනවා, මාරය ඔබේ සේනාව මෙන්න මේකයි. සේනාව හැටියට හඳුන්වන්නේ මොකද්ද? අපේ සිත් තුළ තිබෙන මේ කෙලෙස්. එතන දක්වන දස 10ක් කෙලෙස් 10ක් දක්වනවා ඒ ගාථා පෙළකින් ප්‍රධාන සූත්‍රයේ සුත්ත නිපාතේ. කාමාතේ පඨමාසේනා ද්විතියාරති උච්චති ආදී වශයෙන් කාමයන් තමයි පළවෙනි සේනාව. දෙවෙනි සේනාව අරති නමින් හැඳින්වෙන්නේ ශාසනයේ පිළිවෙත් පිළිමද නොඇල්ම. ඒ කියන්නේ අරති කියලා කියන්නේ ශාසනික පිළිවෙත් පිළිබඳව, කුසල ධර්මයන් පිළිබඳව නොඇල්ම, ඒ පාකම්. ඒකත් නුඹේ දෙවෙනි සේනාව. ඊළඟට තුන්වෙනි සේනාව තමයි කුසගින්නයි පිපාසය. කුසගින්න පිපාසය පිට තියලා වැඩ අතපසු කිරීම, කුප්පිපාසය. ඊළඟට තණ්හාව තමයි හතරවෙනි සේනාව, තණ්හා. ඊළඟට පංචමි පස්වෙනි සේනාව තමයි නිදිමත අලස ගතිය, තීන මිද්ද. හයවෙනි සේනාව තමයි බියසුලුකම, බීරු. හත්වෙනි සේනාව තමයි විචිකිච්ඡාව, දිගිඩියාව. අටවෙනි සේනාව තමයි ගුණමකුකම, උඩඟුකම. ඊළඟට නවවෙනි සේනාව හැටියට දක්වන්නේ ලාභ සත්කාර සිලෝකා. ඊළඟට වැරදි විදියට ඇති කරගන්න යශස් පරිවාර සම්පත්ති, ඒ හැම එකක්ම නවවෙනි මාර සේනාව. දහවෙනි මාර සේනාව අත්තුක්කංසන පරමම්බන් නමින් දක්වෙන තමා හුවා දක්මමින් අනුන් හෙලා දැකීමේ ඒ දුර්ගුණය. ඔන්න ඔය දස මාර සේනාවයි බුදුරජාණන් වහන්සේ කෙලෙස් මාරයෙන් හැටියට දැක්වේ. එතකොට අන්න ඒකයි අපිට ඊට වඩා සමහර විට ඒවා බෙදිලා යනකොට ඒ සේනාවට අයිති කෙලෙස් රාශියක් නොයෙකුත් විදිහේ දාස් ගණනින් ගණන් ගන්නවා සමහර විට විශාල සේනාවක් මාර සේනාවට අයිති. ඔය කෙලෙස් එක්කයි එතකොට සටන් කරන්න තියෙන්නේ. මොනවා වින්ද එතකොට සටන් කරන්න වෙන්නේ අපට? දැන් මේ සටන් ගැන කතා කරන කාලේ මොකද්ද මේ අපිට තියෙන ආයුධය? මේවා එක සටන් කරන්න ආයුධ 37ක් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නම්. එතකොට සේනා සංවිධානය කරන්නේ අන්නේ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙළ ගැස්වීමයි. මොනවද මේ 37? මෙතන කොටස් 7ක් තිබෙනවා. සේනාව බලයන් 7කට බෙදන්න පුළුවන්. සතර සතිපට්ඨාන, සතර සම්මාප්පාදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය 7 සේනාවේ බලයන්. එතකොට මේ ආරම්භය සේනා සංවිධානය කරන්නේ කොහොමද? සේනාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද? පරාක්‍රමය කියලා කියන්නේ බලමුළු සතුරු බලමුළු බිඳලා ජය ගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න නම් ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තම සංතාණී ක්‍රියාත්මක කරන්න ඕන. දල වශයෙන් කිව්වොත් සතර සතිපට්ඨාන භූමියේ මූලික පුහුණුව ලබන්න යෝගාවචර යුද්ධපටය. සමහර විට කමඨාන ආයුධයකුත් අරගෙන සතර සතිපට්ඨාන භූමියේ කරන ඒ අභ්‍යාසය තුලින් ඒ යෝගාවචර පින්වතා ඒ අභ්‍යාසයට අයිති කාරණා හතර තමයි සම්මාප්පාදාන, වීරිය හතර, හතරාකාර වීරිය. එකක් මේ පින්නතුන් විතර අහලා ඇති. නූපන් අපි එකක් විතරක් සවිස්තරව කිව්වොත් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පගණ්හාති පදහති කියලා ඔය දීර්ඝ පදයකින් අර වීරිය පැත්ත බින්දුල ජානස් පෙන්නුම් කරනවා පද රාශියකින්. නූපන් අකුසල නූපදවීම සඳහා ඡන්දං ජනේති කියන්නේ ඕනෑකමක් ඇති කර ගන්නවා. වායමති වැයමක් දරනවා. විරියං ආරභති වීරියක් අනුබනවා. චිත්තං පගණ්හාති අදිෂ්ඨානයක් පෙරදරි කර ගන්නවා. අන්තිමට පදහති කාය ජීවිත නිරපේක්ෂකව අවසාන මහා පදාන කියලා කන්දමින් උත්‍ෘෂ්ට වීරයක් දරනවා. මොනේ පදමාලාවෙන් හතරාකාර වෙන්නේ කොහොමද? ඒ ටික කෙටියෙන් සලකා ගන්න. නූපන්න කුසල් නූපද වීම සඳහා, උපන්න කුසල් නිරපීම සඳහා, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා, උපන් කුසල් තහවුරු කරගෙන ස්ථාවර කරගෙන සම්පූර්ණත්වයට පත් කිරීම සඳහා කියන ඔන්න හතරාකාර සම්මප්පාදාන කියන්නේ ඕකයි. ඔය හතර. එතකොට ඔය අභ්‍යාසය තුලින්ම ඊළඟට ඉද්ධපාද කියලා කියන ඒ ධර්ම හතර මත වෙන මොනවද ඉද්ධපාද? ඡන්ද, විරිය, චිත්ත වීමංසා. අර කලින්ම කියුණානේ ඡන්දයක් ඇති කර ගන්නවා කියලා. ඕනෑකමක් කැමැත්තක් ඇති කර ගැනීම පළවෙනි පියවරයි වීර ගැනීමේදී. ඊළඟට වායමති විරියන් ආරභිති කියන පද දෙකෙන් දැක්වෙන වයමක් දැරීම වීරිය අන්න වීරිය ඉද්ධපාදය. චිත්ත කියන එකට අදාළයි අර අදිෂ්ඨාන චිත්තම් පග්ගන්නාති හිත දැඩි කර ගැනීම අදිෂ්ඨාන ශක්තිය. ඊළඟට වීමංසා කියන එක කෙලින්ම නැති වුණත් අපිට හිතා ගන්න පුළුවන් අර ක්‍රමානුකූල වීරිය කරගෙන යනකොට ඒ පිළිබඳ වීමංසන බුද්ධිය කර යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති වෙන ප්‍රඥාවට අදාළ දෙයක් වීමංසා කියන්නේ. ඉතින් ඔය එක එක් පුද්ගලයාට ඒ තමන්ගේ සංසාරය අරගෙන යන ශක්තියින් අනුව ඇතම් කෙනෙක් ඡන්දය පෙරදරි කරගෙන නිවන් දකිනවා. මට මේ කැමැත්ත ඕනෑකම ඇති වුණොත් මම ඒක කරලමයි නවත්තන්නේ. තව කෙනෙක් වීරිය නිසා මම වැඩකට අත ගැහුවොත් ඒක ආයි අතහරින්නේ නැහැ කියලා වීරියම වෙනවා. තව කෙනෙක් මම අදිෂ්ඨාන කරගත්තොත් ඒක කළමයි නවත්තන්නේ කියලා චිත්ත. තව කෙනෙක් මට ඕන මේක කොහොම හරි මේක කියන එකේ ප්‍රතිඵල ඇත්තද කියලා දැනගන්න කියලා වීමංසනය මුල් කරගෙන. ඔන්න ඒ ඉද්ධපාද කියලා කියන්නේ අහින් යන එක නෙවෙයි. යමක් සාර්ථක කර ගැනීම සඳහා ඒක භෞතික ජීවිතයට එක්තරා ප්‍රමාණයකට අදාළ මේ පින්දුන හිතා ගන්න පුළුවන්. ඡන්ද විරිය චිත්ත වීමංසා කියන ඉද්ධපාද හතර ඕනෑම කෘත්‍යයක් ලෝකෝත්තරයේ නිවන් සඳහා පමණක් නෙවෙයි ලෞකික වූ අවිඥා ලබා ගැනීමටත් ඔය හතර අවශ්‍යයි. ඉන් මෙහා ඒවා ගැන අපි අමුතුවෙන් නොකිව්වත් ඒවටත් අදාළයි කියලා හිතා ගන්න පුළුවන්. ඔන්න එතකොට ඉද්ධපාද. ඊළඟට ඔය ටික කරගෙන යනකොට ඒ යෝගාවචරයට මෙතෙක් Tamanට තිබුණු පංචේන්ද්‍රිය වෙනුවට අමුතු ඉන්ද්‍රිය පහක් ගැන අවබෝධයක් වෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. ඒවා තමයි ධර්මයේ ඉන්ද්‍රිය හැටියට ධර්ම හැටියට දක්වලා තියෙන්නේ. සද්දේන්ද්‍රිය, විරියෙන්දී ආදී වශයෙන්. මොකද මේ ඉන්ද්‍රිය ආශ්‍රය කරගෙනයි මේ පංචේන්ද්‍රියෙන් නෙවෙයි නිවන් දකින්නේ. මේ පහෙන් නෙවෙයි නිවන් දකින්නේ පින්නතුනේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි කියන මේ පංචේන්ද්‍රියෙන් දිනු කරගෙනයි ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහ දිනු කරගෙනයි. එතකොට ඒවා දිනු කිරීම තුලින් ඒක ඉදිරියට කරගන්නවා කියන්නේ මොකද්ද? ඒව නිකන් තියාගෙන ඉන්නව නෙවෙයි. අර කියාපු මාර සේනාව පළවා හැරීමට ඒව උපකාර කරගන්නවා බල හැටියට. සද්ධා බලයෙන් සමහර ඒවා පළවා හරිනවා. වීරිය බලයෙන්, සති බලයෙන්, සමාධි බලයෙන්, ප්‍රඥා බලයෙන්. එතකොට අයමම තමයි මේ පහමයි පංච බල හැටියට දැක්වෙන්නේ ධර්මය. සත්‍තිස් බෝධිපාක්ෂි ධර්ම අතර ওই ටික පෙළ ගහිලා එනකොට පංචේන්ද්‍රිය පංච බල, ඊළඟට සප්ත බොජ්ජංග. බොජ්ජංග කියලා කියන්නේ බෝධිය, අවබෝධිය සඳහා උපකාර වෙන අංග හතක් පෙළ ගස්වන අවසාන. ඒක තමයි මේ පින්න තුන හරය ඇති සති, ධම්ම විචේ, විරිය, පීති, පසද්දි, සමාධි, උපේක්ෂා කියලා කියන්නේ. සතිය මූලික වෙනවා සිහිය. සිය පෙරදරි කණ ගන්නකොට ධම්ම විචේ ධර්මයන්, කුසල අකුසල ධර්ම හඳුනා ගැනීමේ ශක්තිය, පමතහන ගැඹුරින් තේරුම් ගැනීමේ ශක්තිය මතු වෙනවා. ධම්ම විචේ ඒකානුව අපසල් දුරු කිරීමටත් කුසල් උපදවා ගැනීමටත් වීරිය මතු වෙනවා. විරිය, වීරිය තුල ඒ යෝගාවචරයට අයිති වෙනවා, ඉබේම ලැබෙනවා යම්කිසි නිරාමිෂ ප්‍රීතියක්, පීති. ඒක සමාධියට උපකාර වෙනවා. වීරිය දරන්නටයි, දරන කෙනාටයි ඒ අමුතුම ප්‍රීතියක්, නිරාමිෂ ප්‍රීතියක් ඇති වෙන්නේ. ඒ ප්‍රීතිය ඊළඟට සංසුන් කරගෙන සම්පත් සද්ධි ඇතුළතින් කාය චිත්ත පස්සද්ධි ඇති කර ගන්නවා ඒ වීරිය තුලින්. ඊට පස්සේ සමාධිය, ඒක තුලින් සමාධිය මතු කර ගන්නවා. ඊළඟට ඒ සමාධිය මතු කරගෙන ඒක ආරක්ෂා කර ගන්න, ස්ථාවර කර ගන්න උපේක්ෂාව. ඔන්න ඔය හතයි ඊළඟට මේ පෙළ ගැස්මයි සම්බොජ්ජංග නමින්, සත්‍ය සම්බොජ්ජංග නමින් දැක්වෙන්නේ. ඒක දෙවෙනි වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමණයි. ඒ තරම් වැදගත් ධර්ම කොටසක් බොජ්ජංග හත කියන එක. ඔන්න අවසාන අර පරාක්‍රමයේ කිරෙන්නේ එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. ඒක ඒකකයක් හැටියට අධ්‍යය කරලා තියෙන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ඒක ඒකාබද්ධ සීනා සංවිධානයක්. ඒක එකක් වෙන් කරලා ගන්න බැරි තරමට එකකට එකක් සම්බන්ධයි. සම්මා දිට්ඨිය අනුවම පැන නගින සම්මා සංකප්පයෙන්, ඊළඟට ඒ අනුව සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංගාට පුදුම විදිහට සම්බන්ධ වෙලා තියෙන කියන එකට. එතකොට ඒක ඒකාබද්ධ අවසාන. දැන් අරක කිව්වේ සේනා සංවිධානය, ඊළඟට ආක්‍රමණය, අන්තිමට පරාක්‍රමය කෙරෙන්නේ අවසාන පියවර කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෞකික වශයෙන් එක් මට්ටමකින් වඩාගෙන ගිහිල්ලා ලෝකෝත්තර මොහොතදී ඒ අංග 8ම 100ක පහළ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඒ පහළ වීම තමයි එතන අතිවිශේෂ. ඒ කියන්නේ අර එක් එක් අංග වෙන වෙනම ගත්තා වගේ නෙවෙයි, ඒකේ හතම එකට එනකොට ඒක ශක්තියක් තුල, ඒක තුලිනුයි ලෞකිකත්වයෙන් ලෝකෝත්තර පැත්තට පණින්නේ. ඒක මහා පුදුම, බුදු කෙනෙක් පමණක් මතු කරගන්න මහා පුදුම ධර්මතාවක් ඒක. ඒ මාර්ගසිත කියලා කියන්නේ ක්ෂණිකම. ඒ සමාධියට සමාන කරන්න සමාධියක් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙන සමාධිනා තේන සමෝ නවිජ්ජති. ආනන්තරික සමාධියමින් හැදෙන්නවා. ඒ සමාධියට අනතුරුම ඵලය, මාර්ග ඵලය ලැබෙනවා. ඒකට අන්නේ සමාධිසිතට අදාළ වෙන විශේෂ කාරණයක් තමයි ඒ අංගාටට එකකට එකහෙකට ආරක්ෂාව සලසනවා. අර මාර්ගක්ෂණයේදී සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුන. ඒක මහ පුදුම ධර්මතාවක් කියන බුදුරජාණන් වහන්සේ වල දෙනවා. සම්මා දිට්ඨි පූර්වාංගම වෙනවා, සම්මා දිට්ඨිය පෙරටු වෙනවා, සම්මා වායාම පිටිපස්සෙන් ඉඳන් තල්ලුව දෙනවා, ආරක්ෂාව දෙනවා, සම්මා සතිය අත ළඟ ඉඳගෙන උපස්ථාන කෘත්‍ය කරනවා, ඕනෑ දේ වෙලාවට සපයා දෙනවා. මේක අපි උපමාවකට කියතොත් දැන් මේ කාලේ නිතර දකින්න ලැබෙන එකක් නේ මේ පින්නතුන්ට. ඒ උපමා බොහොම තේරෙයි. ඔය රාජ්‍ය ලොකු නිලධාරියෙක් යන්නෙම කොහමද, ඉස්සෙල්ලා ආරක්ෂක නිලධාරියෙක් ඉස්සරහින් එනවා ඒ කියන උපකරණත් අරගෙන, මග හෙලි කරමි, පාර පෙන්නමි. ඊළඟට පිටිපස්සෙන් එනවා ඒ කොටසක් ආරක්ෂා, පිටිපස්සෙන් එන ඒ සර්ජනාදී වළක්වන්න තව ආරක්ෂා බලෑණියක් හරි පුද්ගලයෙක් හරි එනවා. ආරක්ෂක නිලධාරියෙක් කාය ආරක්ෂකයෙක් හරි කවුරු හරි. ඊළඟට තමන් එක්කමත් යනවා මේ දෙපැත්තෙන් සමහර විට තවත් නිලධාරීන් ආරක්ෂාවට අර පුද්ගලයාගේ. අන්න ඒ උපමාව අනුව තේරුම් ගන්න පුළුවන් සම්මාදිට්ඨි පුබ්බංගම. සම්මාදිට්ඨිය පෙරටු වෙනවා අර කියාපු ලෝකෝත්තර ක්ෂණයේදී. සම්මායාම පිටිපස්සෙන් ඉඳලා තල්ලුව දෙනවා, සම්මා සතිය උපස්ථාන කෘත්‍ය කරනවා ළඟ ඉඳගෙන. ඔන්න ඔය විදිහට ඒ ලෝකෝත්තර සිත මහා පුදුම දෙයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකිකයි සංකතයි. නමුත් ඒ ලෞකික ඒ தත්ත්වය තුලින් බුදුරජාණන් වහන්සේ හේලි කරවා දාලා මහ බුදුමන්දමින් නන්නේ ඒක එක ක්ෂණයක අර අටම එකතු කළා. ඒ ශක්තිය තුලින් තමයි යහපැත්තේ පණින්නේ. මොන්නකයි ඒ අසංකතය කියලා කියන්නේ නිවනට පණින අවස්ථාවයි. ඔන්න ඒ ඊතනින් පෙන්වුවේ. එතකොට අන්න යෝගාවචරයට තියෙන සංවිධා හේනා සංවිධානයක්. ඒ ශ්‍රේණා සංවිධානය තුලින් ආක්‍රමණය කළා පරාක්‍රමණය කරන ක්‍රමත් ඔන්න බුදුරජාණන් වහන්සේ මතු කළා දීලා තියෙන ওই ධර්මයේ තුලින්. එතකොට ආරභත නික්‍රමත යොංජත බුද්ධ සාසනයේ දුනාත මච්චුනෝ සේනං, නාර මච්චුනෝ සේනං කියන්නේ අර කෙලෙස් පමණක් නෙවෙයි. මේ පින්නතුන් අහලා තියෙන දස සංයෝජන කියලා බැමි 10කින් බැඳලා තියෙන සංසාරෙට ඔය බැමි ක්‍රමානුකූලව සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගඵල, මේ මාර්ග චිත්ත වලින් කපල දාලා යොබෙන් කඩාගෙන ඉස්සරහට යන්නේ ලෝකෝත්තර බවට මේ සසර දුක් කෙලවර කරගෙන රහත් බව ලබන්නේ නිවන් ලබන්නේ. අන්න එතකොට ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුනින් පෙන්නුම් කරේ. එතකොට ඒ බඳුයේ ධර්මයක යමෙක් අප්‍රමාදව වාසය කරනවා නම් එතන ධම්ම විනය කියලා කියන්නේ නිකන් ධර්මයේ පමණක් නෝ ඒ ධර්මය අනුව ඒ ක්‍රියාත්මක කිරීම කියන විනය. ධම්ම විනය නම් නුයි අතීතයේ බුද්ධ ශාසනය හැඳින්වුනේ නිකන් පොත් ගොඩක් නෙවෙයි පරියත්තියක් නෙවෙයි ධම්ම විනය නම් කියන ධර්මයක් කියන විනයක් තියෙනවා. යෝ ඉමස්මින් ධම්ම විනී මේ ධර්ම විනය නම් වූ ශාසනෙහි යමෙක් අප්‍රමාදීව වාසය කරනවා නම් එහෙනම් ඒකේ ප්‍රතිඵලය මොකක්ද? පහය ජාති සංසාරං නැවත නැවත ඉපදීම් කියලා කියන මේ සංසාරය අතහැරලා දුක කෙලවර කරනවා. ඔන්න එතකොට ඒ ගාථා දෙකේ මහා තේජවන්ත ගාථා දෙකක් බ්‍රහ්ම ලෝකයේදී ඒ දේශනා කළ ගාථා දෙක අභිභූ ස්වාමීන් වහන්සේ දහසක් ලෝක ධාතුන් වල විකාශනය වුණා වගේම අද දක්වාත් යෝගාවචර සංඝයා වහන්සේලා වත පිරිත් සජ්ජායනාව අවසන් කරන ගාථා දෙකෙන් තමන්ගේ වීර්යය වඩා ගැනීමට කොයිතරම් වටිනා ගාථා දෙකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අද පමණක් නෙවෙයි ඈත අතීතයේ ලක්දිව පවා ආදරයෙන් මේ ගාථා පරිහරණය කළ බව අපට හෙළි වෙන වටිනා කතා ප්‍රවෘත්තියක් තිබෙනවා. මේ පින්නතුන් සමහරව අහලත් ඇති මිලක්ඛ තිස්ස තෙරුන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති කතාහන්න කැමති පින්නතුන්ට ඔන්න හොඳ අවස්ථාවක්. ඒ ප්‍රවෘත්තිය මෙහෙමයි කියවෙන්නේ. ඈත අතීතයේ ලංකාවේ රුහුණු ජනපදයේ ගාමින්ඩ වාල කියන විහාරයේ සංඝයා වහන්සේලා පිණ්ඩපාතේ වඩින ගම්මාන ඒ කිට්ටුව වාසය කළා. වැදි පවුලක සතුන් මැරීම සතුන් මරණ ආයතනයේ වැද්දෝයි කියලා කියන්නේ. වැද්දෙක් හිටියා. ඒ වැද්දා තරුණ වයසට පත් වුණාට පස්සේ විවාහ වෙලා දරු මල්ලන් පෝෂණය කළේ සිය ගණන් උගුල් රටවල උගුල් රට අහු වෙන සතුන් මරලා කමින් විකුණමින්. එතකොට මේ පුද්ගලයා එක දවසක්දා ගෙදරින් පිට වෙනකොට ගින්දරත් ලුණුත් අරගෙන පිට වෙලා ගිහිල්ලා රෑ උගුල් වල බැඳුණු සතුන් යන්නේ එදා යනකොට හිටියා මුවෙක් බැඳිලා ඒ මුවා මරලා දරගොඩක දාලා පුළුස්සලා පාලා ඉවර වෙනකොට මහා පුදුම පිපාසයක් ඇති වුණා මේ වැද්දට. එතකොට මේ පිපාසය සංසිඳවා ගන්න ගාමින්ඩ වාල විහාරයට ඇතුල් වෙලා ඒ පැන් කල තිබෙන මඩුව ළඟට ගිහිල්ලා ඒ පැන් කලවල පැන් පිරලා තිබුණත් මේ මිනිස්යාගේ අකුසල පාප කර්මය නිසා හිස් වගේ පිනුනේ. පැන් කල හිස් වගේ පිනුනේ. එතකොට මේ පුද්ගලයා විවේචනය කරනවා මෙච්චර සංඝයා වහන්සේ ලින තැනකත් වතුර පොදක්වත් බොන්න නෑනේ කියලා මේ මිනිහා කෑ ගහනකොට ඔන්න ඒ විහාරේ හිටිය චූලපින්ඩ පාතික තිස්ස තෙරුන් වහන්සේ එළියට ඇවිල්ලා බලනකොට පැන් කලවල පැන් තියෙනවා. මොකද මේ මිනිස්යා ගිරණ තේරුම් ගත්ත මේ දැන් ජීවමාන ප්‍රේතයෙක් වෙලා ඒකයි මේ වතුර පේන්නේ නැත්තේ කියලා ඒ ස්වාමීන් වහන්සේ කරුණාවෙන් වතුර කඩ උස්සලා අර වැද්දාගේ අතට වත් කළා. ඒ වැද්දා එතකොට ඒ කලගෙඩි 10ක්ම බීලා ඒ බොන බොන වතුර හරියට උපමාව කියන්නේ සත්තුණු යකඩ කබලක දාපු වතුර වගේ. එහෙම ඒ පිපාසය සංසිඳුනේ නැහැ ඒ බීලා. ඔන්න එතකොට ස්වාමීන් වහන්සේ කියනවා හිතාගන්න උපාසකය ඔබේ කර්මය කොයිතරම් දරුණුද කියලා. දැනටමත් ජීවමාන ප්‍රේතෙක් වෙලා කොහොම විපාක දා නිරේ ලැබෙන්නේ කියලා. එම කිව්වාම මහා සංවේගයක් ඇති වෙලා මේ වැද්දා එවෙලෙම අර ඒතෙක් බැඳලා තිබුණු ඒ උගුල් අටවපු ඒවා උගුල්ලි ලිහා දමලා විගහට ගෙදර ගිහිල්ලා ගෙදර හිටියේ බැඳලා හිටිය සතුනුත් කැලේටම උදාහැරලා අඹ දරුවන්ට කාරණේ කියලා ආයුධත් විනාශ කරලා ඇවිල්ලා මේ සායනාසිකෙන් පැවිද්ද ඉලා හිටියා. එතකොට මේ සායනාසික ප්‍රකාශ කරනවා උපාසකය පැවිද්ද බොහොම දුෂ්කරයි කොහොමද පැවිදි මේක කරන්නේ? එතකොට කියනවා මෙච්චර ప్రత్యක්ෂ කාරණයක් දැකලා ඉවරලා කොහොමද පැවිදි නොවෙන්නේ කියලා. පැවිද්දට කැමැත්ත ප්‍රකාශ කරාම ඔන්න මේ ස්වාමීන් වහන්සේ ඒ වැද්දා පැවිදි කරලා තචමන්ත කර්මස්ථානෙ දුන්නා. එදා ඉඳලා උන්වහන්සේ හැඳින්වුනේ මිලක්ඛ තිස්ස තෙරුන් වහන්සේ නම. මිලක්ඛ කියලා කියන්නේ පින්නතුනි ම්ලේච්ඡ. ම්ලේච්ඡ කියන වචනේ දන්නුනේ. ම්ලේච්ඡ කියලා කියන්නේ මහා ආය වචනයක් ඕනේ නැහැ නේකට. සතුන් මරණ එපා කරපු මිනිහ ම්ලේච්ඡ. දැන් අඟුලිමාල කියන නම කුරුදු මේ පින්නතුන්ට මොන හේතුවකින් හරි අඟුලිමාල හාමුදුරු ඇරෙන්න කිසිම මේ මහාන වෙන සංඝයා වහන්සේ කෙනෙකුට කවුරුවත් අඟුලිමාල කියන නම දුන්නේ නැහැ. ඉතින් දුන්නත් උන්වහන්සේගේ චරිතය කැපී පෙනෙනවා විශේෂයෙන්ම අන්න අර බුදුරජාණන් වහන්සේ කියපු වීර ශක්තිය ආදී බලය අප්‍රමාද ආදී බලය. ඒ වගේ තමයි මිලක්ඛතිස නමත් මිලක්ඛතිස තෙරුන් වහන්සේගේ චරිතය තරම් ශ්‍රේෂ්ඨ වෙන්නේ අන්න අර විදිහේ தத்துவයකින් ඊළඟට පැවිදි වුණා. ඊතන් එතන ඉඳලා යන ටිකක් ඔන්න ඉදිරියට කියමු. එහෙම පැවිදි වෙලා ඊළඟට අර ඊට කලින් ජීවිතය ගෙවුවේ කොහොමද? රෑ දවල් නැතුව උගුල් අටවමින් උගුල් වල හවුණු සතුන් මරමින් ඒ වෙනුවෙන් විශාල වීරියක් ඒ පුද්ගලයා අමුදරුවන් රැකීම සඳහා ජීවිතාව සඳහා ගෙන ගියා. ඒ වීරයම ඊළඟට මිලකතිස ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඒ වීරය යොදමින් බුදුගේ වත්තාලි සංඝයා වහන්සේලා පිළිබඳවත් පිළිවෙත් කරන්න පටන් ගත්තා වීරයවන්ත ලෙස. එතකොට සමන් භාවනාත් කරන අතරින්ම මේවත් පිළිවෙත් කරනවා. ඔහොම ඒ වගේම බුද්ධ වචනයත් ඉගෙන ගන්නවා අර ස්වාමීන් වහන්සේගෙන්. ඔහොම ඉගෙන ගන්න අවස්ථාවක පිණ්ඩපාතික තිස්ස ස්වාමීන් වහන්සේ එක දවසක් දේවදූත සූත්‍රය විස්තර කරනවා. දේවදූත සූත්‍රයේ කියවෙන හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා යම පල්ලන් නිරයට වැටුණු යම් කිසි පෞකාරයෙකුට හොඳටම දාගන්නත් බැරි විදිහේ මහා දරුණු වද වේදනා දීලා වද විඳහා කරලා දඬුවම් හැටියට ගිහිලා මහා නිරය දානවා කියලා. ඕක ඇහුණ හැටිය මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ ආනවා ස්වාමීනි මේක මහා පුදුම වැඩක් නේද? අච්චර දුක් විඳපු මිනිස්සු ආයිත් ගිහිලා මහා නිරය දානවා. මහා නිරය කොයි විදිහේ දුක් ඇද්ද කියලා කිව්වා. එසේ උපාසකේ මහා නිරය කියන්නේ මහා භයානක තැනක්. ඒක අපිට දකින්න පුළුවන්ද කියලා ඇහුවා. දකින්න නම් බැහැ උපාසකේ, නමුත් දැක්කා වගේ කරන්න පුළුවන් කියලා මේ ස්වාමීන් වහන්සේ කිව්වා. මේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේට අර පොඩි හාමුදුරන්ට කියලා අමු දර ටිකක් ඔය ගඩ උඩ ගොඩ ගසන්නේ කියලා. මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ පොඩි හාමුදුරුව එකතු කරගෙන අමු දර ගොඩක් ගැහුවා අර ගලක් උඩ. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ සමාධියට සම්වැදිලා ඉර්ධි බලයෙන් අවීචි මහා නිරයෙන් ගිනි පුළඟුවක් කියන හැටියට එතන මේ කණමැදිරියක් පමණ කුඩා ගිනි පුළඟුවක් ගෙනල්ලා අර දර ගොඩට අර හාමුදුරුව බලාගෙන ඉඳද්දිම දැම්මා. දානවත් එකම ඔක්කොම අමු දර ටික ඔක්කොම අළු බවට පත් වුණා. ඒකෙන් තේරුම් ගත්තා මේ නිරේ තියෙන භයානක දුක. ඊළඟට මේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ අහනවා මේ පොත්පත් කියීම පමණක්ද මේ ශාසනයේ තියෙන්නේ කියලා. අහුවාම මොන කියනවා මෙතන ඒ කාලේ දැන් ප්‍රඥප්තියක් තියෙනවා වාස දුර ගන්ත දුර කියලා. ඇත්ත වශයෙන් එහෙම ඒකාන්ත වශයෙන් බෙදීමක් නෙවෙයි. නමුත් කොට මෙතෙක් අර පොත්පත් කියවිය හිටිය සායනාස්ස කියනවා මගේ මේ ශ්‍රද්ධාව නිසා මම මේ පැවිදි වුණේ. මට ඉක්මනින් නිවන් දකින්න ඕන, මට කමඨහනක් දෙන්න කිව්වා. ඔන්න එතකොට අර ස්වාමීන් වහන්සේත් කල්පනා කරලා කමඨහන දුන්නේ මේ අර වීරිය මෙතෙක් පුරුදු කරගෙන ආපු කායික වීරියත් උපකාර කරගන්න අන්දමට මේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේට ඒ විහාරස්ථානවල වතපිළිවෙත කරන අතරෙම විදර්ශනා භාවනාව කරන ආකාරයට යම් කිසි කර්මස්ථානයක් දුන්නා. එතකොට මේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ මහා පුදුම විදියට රෑ නිදි නැතිව එතන සඳහන් වෙනවා. ඉතින් කාලෙත් ඒ ස්ථාන දැන් මේ මිලක්ක තිස්ස තෙරුන් පිළිබඳ ප්‍රවෘත්ති ඒ ස්ථානවල හිටන් පුරාවෘත්ත වශයෙන් සඳහන් වෙනවා. ගාමින්ඩ බාල විහාරයේ මේ අපිට පෙන්නේ හැටියට පොතපතේ තියෙන හැටියට පිහිටලා තියෙන්නේ සිතුල් පව්වටත් කතරගමටත් අතර. එතකොට මේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ ඇතැම් දවසක සිතුල් පව්වේ බුදුගෙයිවත් සංඝවත් ආදිය කරනවා. ඇතැම් දවසක ගාමින්ඩ බාල විහාරයේ වත් කරනවා රෑනිදි මරාගෙන. ඇතැම් දවසක කතරගම කිරිවෙහෙයි. ඔය විදිහට මේ ස්ථාන තුනේම රෑනිදි මරාගෙන. එතකොට නිදිමත හැදෙනකොට මොකද්ද කරන්නේ? පිදුරු වැටියක් තෙමලා ඔළුවේ තබාගෙන කකුල් වතුර දාගෙන. එතකොට ඒ විදිහට වීර්ය වඩන එක අවස්ථාවක එතන සඳහන් වෙන්නේ සිතුල් පව්වේ. ඊටාත්ම රෑ මයාම දෙකත ඒ වගේ වීර්ය වඩලා එළිවෙන යාමේ තදට නිදිමත ආවා. කොළඹ ලක්ක තේස තෙරුන් වහන්සේ පිදුරු වැටියක් ඔළුවේ දාගෙන ඉන්න අවස්ථාවේ ඔළුවේ තියාගෙන ඉන්න හිඳගෙන ඉන්න අවස්ථාවේ ඇහුණ පොඩි සාමණේර කෙනෙක් අර ගාථා දෙකිනවා. අර භාරභචාරී ඒ ගාථා දෙකිනවා. මේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ කල්පනා කරනවා මා සඳහායි මා වැනි ආරාධ්‍ය වීරිය සංවිච්චුවක් සඳහායි මේ දේශනා කරලා තියෙන්නේ කියලා ඒක තුලින් ප්‍රීතිය උපදවාගෙන ධානා ඇති කරගෙන එතන සඳහන් වෙන ආකාරයට ඒ වෙලාවේ මනාගාමි ඵලය ඒ මාර්ග ඵලය ලබා ගත්තා කියනවා. ඊට පස්සේ තව තවත් වීරිය වඩලා රාත්‍තුන බවත් සඳහන් වෙනවා පොතපතේ. මේක මේ මෑත පොතපතේ පමණක් නෙවෙයි සීල අටුවාවල හෙළ අටුවාවල පවා තිබුණු බව ඒ රහත් වුණාට පස්සේ ඒ මාර්ගඵලාදී ලැබුණාට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කළ උදාන ගාථා වකිනුත් පෙන්වුම් කරන්නේ ඒ පිදුරු ඇටියක් ඔළුවේ තියාගෙන මම සක්මන් කරයි දැන් නම් මට කිසි වෙලාවක් යන්න නැහැ මම මේ මාර්ගඵල ලැබලා තියෙනවා කියලා එහෙම ප්‍රකාශ කළ අවස්ථාවකුත් තිබෙනවා. ඔන්න එතකොට මේ මිලක්ක තිස්ස චරිතය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර ගාථා දෙකට සම්බන්ධයි උන්වහන්සේගේ ජීවිතයක්. එතකොට ඒ නොදැනම ඒ ගාථා ගැන නොදැනමයි අච්චර වීරියක් කළේ. ගාථා දෙක ඇහුවට පස්සේ කල්පනා කළා මා සඳහා තමයි මේ දෙවිය දේශනා කරලා තියෙන්නේ කියලා. ඒ ප්‍රීතිය තුලින් අර මාර්ගඵල ආදියත් ලබා ගත්තා. ඔන්න එතකොට අපි මේ දැන් කල්පනා කරලා බලමු අද දවස කොහොම දවසක්ද? අර අපි කිව්වා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ධර්ම ප්‍රථම ධර්ම දේශනාව කළා. ඒ ධර්ම චක්‍රය පෙරළී ගිය බවත් අපි කිව්වා. නමුත් ඒ පෙරළිය ගිය ධර්ම චක්‍රයෙන් දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? අන්තිමට ධර්ම චක්‍රය ලාංඡනය විතරයි. මොකද හේතුව දැන් නිවන අවලංගු වෙලා. නිවන මේ කාලේ බෑ. නිවන මේ කාලේ බෑ. දැන් ඉතුරු වෙන්නේ අපිට ධර්ම චක්‍ර ලාංඡනය විතරයි. වීර්ය කළ වැඩක් නැහැ. යන්තම් පාරමී හැටියට මොකක් හරි කරගත්තට කමක් නැහැ මේ කාලේ. ඔන්න ඕකයි කතාව. ඔන්න ඕකයි කතාව. ඒකට මිලක්ක තෙස තෙරුන් වහන්සේ, සෝණ තෙරුන් වහන්සේ, ඒ වගේ වීර්ය වඩපු ස්වාමීන් වහන්සේලාගේ ඒවා පුරා වෘත්ත පමණ මේ කාලේට අයිති නැහැ විදියටත් උහුම කතාවක් යනවා. අපි ඒක නුවණින් කල්පනා කරගන්න ඕන. බුද්ධ කාලයේ වස් කාලය කියන්නේ විශේෂ කාලයක්. වස් කාලයේ කිට්ටු වෙනකොට අතීත සංඝයා වහන්සේලා බුද්ධ කාලේ ඒ නගර ආදී වාසිකල සංඝයා වහන්සේලා පවා වස් කාලයේ ලං වෙනකොට ගම්මාන සොයාගෙන පිටිතර ගම්මාන සොයාගෙන යනවා. ඒ යන අතරේ ඒ උපාසක උපාසිකාවන් සද්ධාවන්ත අය දානි දීලා පිණ්ඩපාතේ දීලා අහනවා ස්වාමීන් වහන්සේලා කොහෙද වැඩම කරන්නේ? පහසු තැනක් සොයාගෙන යනවා. තේරුම් ගන්නවා. ඊළඟට ආරාධනා කරනවා. එහෙනම් මේ ඒ ආරණ්‍ය වශයෙන් මේ භූමි කොටස් එහෙම වී එක තැන තිබෙනවනම් එහෙනම් අපි උපසෙන් උපස්ථාන කරනනම් මෙහි වැඩ ඉන්න කියලා. එතකොට උන්වහන්සේලා ඒ වැඩ ඉන්නේ ඒ වස් කාලයේ ගත කරේ ආමිෂ පරමාර්ථ මුල් කරගෙන නෙවෙයි. ආමිෂ ඉලක්ක මුල් කරගෙන නෙවෙයි. නිර්ආමිෂ ඉලක්ක මුල් කරගෙනයි නිවන මුල් කරගෙනයි. මොකද එතකොට ඒ ඉලක්කය නිසා තමයි උන්වහන්සේලා ඒ භාවනා යෝගී වේ කාලේ ඉන්න අතරේ ඒ ගැන දැනගත්තු. එතෙක් ධර්මය නොදත් ඇතැම් අය උපාසක උපාසිකාවන් පවා ඒ අනුගමනය කළා කරලා ඒ අයත් නිවන් මඟ සෑහෙන දියුණුවක් ලබාපු බව මේ පින්වතුනට අහලා ඇති සමහරට මාතික මාතා කතාවෙන් පේනවා. අද මේ වෙලාවේ හැටියට ඒ කතාව මේ පින්වතුන් කැමති වුණත් ආයි කියන්න බෑ. ඔය කලින් අවස්ථාවල අපි දේශනා කරලා තියෙනවා මාතික මාතා කියන එක මේ උපාසිකාවන් කාතරත් ඉතාම ප්‍රචලිත වටිනා චරිතයක්. මාතික මාතා උපාසිකාව ඒ සංඝයා වහන්සේලාට උපස්ථාන කරන අතරම ධ්‍යාන මාර්ගඵල අභිඥා ආදී හැම එකක් උපදමවාගෙන අනාගාමී තත්ත්වයටපත් වුණා. අන්න එතකොට ඒ විදිහට පේනවා ගිහි පෙන්නතුනුත් අතීතේ. අතීතයේ ගිහි පෙන්නතුනුත් අර සංඝයා වහන්සේලාගේ නිර්ආමිෂ අදිෂ්ඨානී නාමිෂ පරමාර්ථය ආදර්ශයට අරගෙන තමනුත් නිවන් මාර්ගයට ගමන් කර බව ඒ අවස්ථාව උපකාර කරගෙන. එතකොට වස් කාලය කියලා කියන්නේ ඉහළම වස් පින්කම ඕකයි. නමුත් ඒ වස් පින්කමට සමහර විට මේ කාලේ සුදුසු නොවෙන්න පුළුවන් නිවන අවලංගු කරොත්. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මය ධර්ම චක්‍රය ඇත්ත වශයෙන්ම ධර්ම චක්‍රය කියන එක ගම ගමගේ චිත්ත සන්තානය තුළ පෙරළිය යුත්තක්. මාර සේනාව ජය ගැනීම බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කරලා ඉවර කරා නොවේ. බුදුරජාණන් වහන්සේ මරුන් පරදල ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ ඉතින් ඉබේම ලැබෙන නිවන් සුවයක්. එහෙමත් හිතන සමහරු ප්‍රාර්ථනා පමණින් එහෙම එකක් නෙවෙයි. ඒ මාර සේනාව අරකියාපු අප තුළ ඉන්න මාර සේනාවමයි. ඒක සඳහා අප තුළම තියෙන සටන් වලට ඕන කරන මූලද්‍රව්‍ය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන සේනා සංවිධානය කරන හැටි සත්‍ත්‍යස් බෝධිපාචික ධර්මතුල. ඒවා අද්දුට ඒ අතීත ස්වාමීන් වහන්සේලා පමණක් නෙවෙයි අන්න අර කියාපු ම්ලේච්ඡ වැද්දන් පවා ඒ ලෝක පූජනීයත්වයට පත් වෙන හැටි. ඒකට අපි කල්පනා කරනවා නම් අන්න අර ඒ කියාපු ධර්ම චක්‍රය වගේම ඊළඟට ඒ ඇතුළත තිබෙන ආත්ම ශක්තිය ක්‍රමක්‍රමයෙන් හීන වෙන්නේ, අධ්‍යාත්ම ශක්තිය හීන වෙන්නේ සත්වයා අර ගුණ ධර්ම ආදීන් පරිහාණයට පත් වෙනකොටයි. ඒ අධ්‍යාත්ම ශක්තිය හීන වීමේ ලක්ෂණක් තමයි අර කියාපු වීර්යවාදය වෙනුවට භක්තිවාදයක් ඉස්සරහට එනවා. කාගේ හරි පිහිටෙන් මේක කරගන්න. නමුත් එහෙම බෑ මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා තුම්හේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත පටිපන්නා පමුක්ඛಂತಿ ජායිනෝ මාරමන්දන. මහණෙනි නුඹලා විසින් කළ යුතු නුඹලාම කරන්න ඕන. කළ යුතු වැඩේ නුඹලාම කළ යුතුයි. තුම්හේ කිච්ඡං ආතප්පං වීරය කරන්න ඕන තමන්මයි. අක්ඛාතාරෝ තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. පටිපන්නා පමුක්ඛಂತಿ මේ ප්‍රතිපදාවට බැස්ස ජායිනෝ ධ්‍යාන වඩන අය පමණයි මාරමන්දනින් මිදෙන්නේ. එකොට අන්නේ බුද්ධ වචනය අනු ඒ වගේම දැන් මෙතන අප්‍රමාදේ අපමත්තු විහෙසති. මේ අප්‍රමාද කියන වචනේ තමයි මේ ශාසනයේ අයන්න අපමාදෝ අමත පදං මේ පින්න තුන අහලා තියෙනවා. දැන් අමත පදියක් දැන් වෙන විදිහ පද වලට යන බවක් දන්නවා. අහලා තියෙන අහන්න ලැබෙනවා. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා නමී යන්ති යේ පමත්තා යථාමතා. මේ පින්න තුන මතක තියාගන්න අපි ඕක සිංහල නඟලා තියෙනවා. මපමා බව මඟේ අමා මරුගේ මඟ වීම පමා නොමැරෙති වන්නෝ නොපමා මලාවැන්න වෙතොත් පමා. අන්න ඒකයි ඒකට බුද්ධ වචනේ. අපි එතකොට මේ ඊළඟට බුද්ධ ශාසනය ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේක ක්ෂණ සම්පත්තිය කියන කතාවක් බොහෝ අවස්ථාවල බුද්ධ ශාසනය මතු කරනවා. ලෝකයා තුල තිබෙනවයි සාමාන්‍ය සංකල්පයක්. කණකිච්චෝ ලෝකෝ, කණකිච්චෝ ලෝකෝ. ලෝකය කියලා කියන්නේ වේලාවට වැඩ කරන තැනක්. වේලාවට වැඩ කරන තැනක් අද ඊයේ පමණක් නෙවෙයි. ප්‍රයෝරලෝසු තියෙන මේ යුගයේ පමණක් නෙවෙයි, මේ කාලේ පවා වේලාවට වැඩ කරන තැනක් ලෝකයාට. නමුත් ලෝකයා වේලාව මොහොත කියලා කිව්වට මොකද මොහොත අඳුනන්නේ නැහැ. කණකිච්චෝ ලෝකෝ, ක්ෂණයට වැඩ කරන තැනක් කිව්වට ලෝකයා ක්ෂණය කියන එක දන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟ ක්ෂණය හඳුන්වලා දෙනවා. අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන්නේ අර කියලා කියන්නේ මිනිසෙකුට උපදින්න පුළුවන් නුසුදුසු අවස්ථා. බුදු කෙනෙක් පහළ නොවන, පහළ වුණත් Tamanට ධර්මය අහන්න නොලැබෙන, ඒ අනුව පිළිපදින්න බැරි ඒ අවස්ථා විශේෂයෙන් වශයෙන් නොකිව්වත් මේ පින්නතුන් අහලත් ඇති. අන්න ඒ විදිහ ඒ දුෂ්ටක්ෂණ කියලා කියන්නේ නරක ක්ෂණ 8කින් ඉවත් වුණු වටිනාම ක්ෂණයයි දැන් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මතු කළ තියෙන එකම ක්ෂණයයි තියෙන්නේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ පවතින අවස්ථාව. එතකොට ඒ පවතින අවස්ථාවේ යම් කෙනෙක් ඒ මොහොතෙන් වැඩගත්තේ නැත්නම් කනාතීතයි සෝචಂತಿ නිරයම්මි සමප්පිතා. ඒ මොහොත අතහැරිනොත් නිරයට ගිහිලා දුක් විඳින්න වෙනවා කියලා. එතකොට අර මෙලක් ඇතෙස දෙනුන් වහන්සේට අර මොහොත අතහැරුණා නම් කොයිතරම් නිරාඩුවක් විඳින්න සිද්ධ වෙනවද? එතකොට නිරයෙන් පමණක් නෙවෙයි උන්වහන්සේ නිදහස් වුණේ. අර ජාති සංසාර කියලා කියන මුළු මහත් සංසාර දුකෙන් අර වීර ශක්තිය තුලි. එතකොට දැන් අපි පිටුරු වැටි තෙමාගෙන, හිසේ දමාගෙන, වතුර බාල්දි වල පා දමාගෙන අපි කරන්නේ මොකද්ද? ලෞකික විභාග පාස් කිරීම පමණයි. ලෞකික විභාග පාස් කරලා සසනින් මිදෙන්න බෑ. නමුත් ඒ වීර ශක්තියම අපි යොදනවා නම් අන්න අර කියාපු සසනින් මිදීම සඳහා මේ මිලක් ඇතිසර චරිතයකට ඒකට හොඳ ආරාධනාවක් ආදර්ශයක්. ඒකට අපතුල තිබෙනවා යම් ශක්තියක්, වීර ශක්තියක්. කොට ඒක අන්න හරි ආකාරය දුවොත් මේ පැත්තට හරි අවබෝධයෙන් යුක්තව සම්‍යක් දර්ශනයෙන් යුක්තව තමන්ට පුළුවන් ඕනෑම බුදුරජාණන් ප්‍රකාශ කළ තියෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තිබෙන තාක් ලෝකේ රහතුන්ගෙන් සිස් වෙන්නේ නැහැ කියලා. ඒකට ඒ තිබෙනවා කියලා කියන්නේ මේක පොතේ නෙවෙයි, පොතේ තිබීම නෙවෙයි, මේක ක්‍රියාත්මක කිරීමයි, ඒ අනුව ජීවත් වීමයි. මුළුමහත් සද්ධර්මය හැටියට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේදී සම්පින්නන එක දැක්වේ. මා විසින් මේ අවුරුදු 45 තුළ දේශනා කළ ධර්මය කියලා කිව්වේ ඔන්න ඔය 37මයි. ඒක අපි කල්පනා කරගන්න ඕන. අර කියාපු පරියත්තිය තුළම දැගලා ඉන්නේ නැතුව එයින් ඇති කරගන්න අවබෝධය, ඒ ඇති කරගන්න අවබෝධයත් ඊළඟට ඒකම කළ යුතු ආකාරය පිළිබඳ හරි අවබෝධය ලබා ගත්තට පස්සේ ප්‍රතිපත්තියට නඟලා ප්‍රතිවේද කියලා කියන මේ මාර්ගඵල අවබෝධයනුයි අපට මේ සසර දුක් කෙලවර කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අනේක්ෂණය, ඒ ක්ෂණේ ඇතහැරුණොත් බුදුරජාණන් වහන්සේ අර කියාපු ගාථා පිළා ගසාන කරන්නේ කෙනෙක් හරි උපමාවක් දෙන ඒත් සමාජයෙන්ම හරියට වෙලෙන්දෙක් ලාභෙට බඩු ගන්න පුළුවන් අවස්ථාව ඇතහැරලා ඒ වෙලාව ගියාට පස්සේ ශාශා වෙලාව ගියා කියලා හිතන්න වගේ තමයි මේ බුද්ධෝත්පාද කාලය ඒ උත්පත්තිය ලැබලා යම් කෙනෙකුට හේතු මගේ සසර ගමන පිළිබඳ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණා. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එක නිසා තමයි කනාතීතයි සෝචಂತಿ ඊළාට. ඒක අනුමමයි බුදුරජාණන් වහන්සේ ආදර්ශ පාඨයක් වශයෙන් දක්වලා තියෙන්නේ. කනෝ වේමා උපච්චග, කනෝ වේමා උපච්චග, ඒ නුතුම් මොහොත ඉක්මවා නොදෙව්. ඒකට උතුම් මොහොත ඉක්මවා නොදෙව් කියන එක ඒ ආදර්ශ පාඨයේ මුල් කරගෙනයි රාතීත සංඝයා වහන්සේලා වස් කාලේ වස් එළඹුණේ. වස් කාලය අවසන් කරනකොට උන්වහන්සේලා බොහෝ දෙනෙක් ඒ 3 මාසයේ අවසානයේදී සමහරවිට 4 මාසයක්ම ඒ ගත කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන ගිය ටෑග්ග පිරිකර තමයි. ඒකට කියන්නේ අඤ්ඤං පටිවේ. තමන් මේ රහත් බව ලබාගත්තු බව කෙලින්ම හෝ ව්‍යංගයෙන් හෝ ප්‍රකාශ කරනවා. තමන් ලබාගත්තු ඒ විවාහක කාලය තුල ලබාගත්තු අවබෝධය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන උන්වහන්සේ සාදුකාර දීලා ඒක උන්වහන්සේ ඒක සම්මත කරන තවත් අවස්ථාවවල ඒ කරපු කර්මස්ථානවල ගිහිල්ලා හිර වෙච්ච සංඝයා වහන්සේලා අවස් කාලයේ අවසාන වෙනකොට බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා. එහෙම කතන්තර ධර්මයේ තිබෙනවා. සමහරට මගේ තොටේදී බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා ඒ කට්ටිය එනවා. සමහරට මගේ තොටේදී යම් යම් දකින්න ලැබෙන දෙය ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ කමඨහන සුද්ධ කරලා දුන්නාට පස්සේ යන්නේ. එතකොට රහත් වෙනවා. එතකොට මේවා ඉබේ වෙච්ච සිද්ධි නෙවෙයි. අන්න අර වීරිය තුලින් ඒ වීරිය වඩන වඩපු ආකාරය වඩන හැටි අපිට හැමතැනම කියලා නැහැ ධර්ම පොත්වල. කැලෑවට ගියා කියලා සඳහන් වෙනවා සිටු පුත්‍රයෙක්, රජ පුත්‍රයෙක් මහාන වෙලා නොබෝ කලකින්ම රහත් වෙලා ආවයි කියනවා. එච්චරයි අපිට දැනගන්න ලැබෙන්නේ. කැලේ කොයි විදිහට ජීවත් වුණාද, මොනව කරාද, කොහොමද ඒ ජයගත්තේ කොහොමද කියන එක අපේ බොහෝ විට දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අන්න ඒ ටිකයි යන්න අර සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තුල තිබෙන්නේ. ඒ විවේකයේ තුල උන්වහන්සේලා සංවේගය උපදගෙන එත වශයෙන්ම මේ ශාසනික මේ ගමන සඳහා නිවන සඳහා උපකාර කරගන්න අපි සමාවිත දක්වන ඉන්ධන ද්‍රව්‍ය වේගය තමයි සංවේගය. සංවේග වස්තු අටක් ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් දක්වලා තිබෙනවා. අතීත සංසාරයේ විඳ දුක්, දැන් අනාගත දිගට හිටියොත් තවත් විඳින්න වෙන දුක්, මේ වර්තමාන ජීවිතයේ පවා ආහාර සඳහා ගන්නා වෙහෙස, වැඩවියත සඳහා ගන්නා වෙහෙස, මේ ඔක්කොම අපි උපකාර කරගන්නවා මේ සංවේග වස්තු ඇටියට. සංසාරේ දීර්ඝ කාලයක් අපි මමනක් මේ තිරිසන් සතෙක් පවා දවසක් ජීවත් වීම සඳහා, බඩවියත රැකගැනීම සඳහා කොයිතරම් දුකක් විඳිනවද. එතකොට මෙන්න මේ ශාසනය කියලා කියන්නේ, ධර්මය කියලා කියන්නේ ඔන්න ඔය චතුරාර්ය සත්‍යයේ අන්තිමට එන්නේ. මේක තනිකර දුකක් බව, පංච පාදානස්කන්ධ මේ ස්කන්ධ පහම දුකක් බව තේරුම් ගත්තනම්, එතකොට මේකෙන් මිදීමට රහස බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණ හෙළි කරලා තියෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව තුලින් මේ අවිද්‍යා නීවරණයෙන් බැහැලා, සංහා සංයෝජනෙන් බැඳිලා දීර්ඝ කාලයක් මහණෙනි නුඹලාත් මමත්, නුඹලාත් මමත් මෙච්චර කාලයක් අකියාපු විදිහට කල්ප කියන්න බැරි තරම් කල්ප ගන්න. ඔය අනුමතක් ආදී සූත්‍රවල සඳහන් වෙන උපමා ඇත්ත වශයෙන් උපමාත් නොවේ. බුදුරජාණන් වහන්සේ බොහෝ විට කියන්නේ උපමාත් දෙන්න බෑ කියලා. උපමාත් දෙන්න බෑ කිව්වහම ටිකක් හරි හිතාගන්න ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ කල්පයක දිග ඊළඟට මේ පින්තුන් සමහරුන් අහලත් ඇති ආනමතක් ආදී සූත්‍රවල එක කල්පයක් තුල මිනිස්සෙන් විඳපු දුක එක අවස්ථාවක අර වේපුල්ල පර්වතයේ පෙන්වල සංඝයා වහන්සේලාට කියන බුදුරජාණන් වහන්සේ මහණින් එකම පුද්ගලයෙක් එක කල්පයක් තුර හෙළු හැටසැකිලි එකතු කරලා ගත්තොත් ඒ හැටසැකිලි විනාශ නොවි පැවතුනොත් මෙන්න මේ වේපුල්ල පර්වතයේ තරම් ඊටත් වඩා විශාලයි කියලා තවත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ආනමතක් ආදී සූත්‍රවල ප්‍රකාශ කරනවා. ඒ අපි බොහෝ අවස්ථාවන් මේ පිනතුන මතක් කරලා දීලා ඇති. ඔය අතීතේකම සත්වයේක කො මිනිසියෙක් අපි මේ මිනිසියා කියලා කියන කෙනෙක් නැත්ත පවා අතීත සංසාරේ ඌරෙක් වෙලා, එළුවෙක් වෙලා, කුකුලෙක් වෙලා, නිහරකෙක් වෙලා, ජල ගැසුම් කාලා හෙලා කුල්ලේ එකතු කරලා ගත්තොත් සතර මහා සමුද්‍රයේ ලේවලට වැඩි කියලා. ඒකත් උමාක් නොවේ කියලායි කියන්නේ. අන්න ඒ විදිහට ඒ වගේම තමයි මේ සංසාරේ ඒ භයානක අන්දමින් සමහර විට නොයෙකුත් අනියම් චෝදනාවලි අල්ලගෙන රජවරු සොරුන් හැටියට අල්ලගෙන ඒ දුන්න වද හිංසා එවයින් කලාපුලේ හිටන් ඒ තරම් කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ඒ පැත්ත වගේම සංසාරයේ ඔය තම තමන් ගේමේ ආදරණීය කියලා සලකන එක් එක් ජීවිතයක් තුළ එකතු වෙන ඥාතීන්, මව්පියන්, දූ දරුවන්, අඹ දරුවන් ඒ අය පිළිබඳව හෙළු කඳුළු එකතු කරලා ගත්තොත් එක එක්කෙනෙක් පිළිබඳව හෙළු කඳුළු හිටන් අර සතර මහා සමුද්‍රයට වැඩි කියන ඒ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් කොයි තරම් දීර්ඝ කාලයක්ද. ඒ වගේම කදාචිකරහති ලෝකේ උපපඤ්ඤන්ති තථාගතා කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊටාම කලාතුරකින් උමි බුදු කෙනෙක් උපදින්නේ. එතම් කල්ප තියෙන බුදු කෙනෙක් උපදින්නේ නැති. ඒ විදිහට එකට යන බුද්ධ ශූන්‍ය කල්ප. එතකොට ඒ තරම් කාලය ගැන හිතනකොට අපිට මේ කයින නූතන විද්‍යාවට හිතා ගන්නවත් බැරි තරම් දීර්ඝ කාලයක් තිස්සේ මේ සත්‍යය, ලෝක සත්‍යය විවිධ ආත්ම භාවවල උත්පත්ති ලැබමි. මේ දීර්ඝ සංසාරයේ සැරිසැරලා තියෙනවා. එතකොට එහෙම සැරිසැරපු අවස්ථාවල මේ වගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ පමණක් නෙවෙයි. ඒ අනුව ක්‍රියා කරන්න ශක්තිය නැහැ, ඥාන ශක්තිය නැහැ, තේරුම් ගන්න ශක්තිය නැහැ. මනුෂ්‍ය ආත්ම භාවය මනුෂ්‍යයාට ඒක ලැබිලා තිබෙනවා. එතකොට ඒ වගේම දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් ඒ ධර්මය අහන්න ලැබීම, ඊළඟට ඒ ධර්මය අනුව ක්‍රියාවට ගැනීමේ ශක්තිය තමා තුළ තිබෙනවා. එතකොට ඒ බඳු අවස්ථාවක් ඇත හැරුණොත් අන්න අර කියාපු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට වෙලඳට යමක් ලාභයට ගන්න තියෙද්දි බැරි වුණා වගේ ඒ දුක් වෙන්න වෙනවා. මොනේ කාරණේ අපි එතකොට ඒක තුලින් අර සංවේග වස්තු නිතිපතා සිහිපත් කරන්න කියලා බුදුරජාන් වහන්සේ වදාරලා තිබෙන එකයි. ලෝකය කියලා කියන තැන මේ ඇත්ත වශයෙන්ම අපි මාර්යාගේම රාජධානියක් හැටියට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. මාර්යාගේ රාජධානිය කියන්නේ හැම පැත්තෙම කෙලෙස් වලට ආරාධන. නමුත් අර බුදුරජාන් වහන්සේ මතු කළ දීපු ධර්මය තුලින් අපි තේරුම් ගන්නට ඕන කළ යුත්තේ කොහොමද කියලා තේරුම් ගන්නට ඕන. ඊළඟට මේ මාර්ගයයි බුදුරජාන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම ආදීන් පෙන්눔 කළා තියෙන්නේ. ඒවා අපි හිතට නඳාගෙන දැන් මේ වගේ වස් කාලයක් තුල අර රටේ තියෙන කොයි විදිය මතුමතාන්තර තිබුණත් කොයි ආකාරයෙන් තමන් කල්පනා කරන්න ඕන මේ දුර්ලභ අවස්ථාවේ බැරියයි කියලා හිතන්නේ නැතුව හැකි සංඥා උපදවාගෙන තමන්ගේ මට්ටමේ යම් තාක්කේ බාහන භාවනා මෙතෙක් කළා තිබෙනවා නම් ඒව තවත් හිත දැඩි කරගෙන විශේෂයෙන්ම මේ වස් කාලය තුල තම තමන්ගේ මට්ටමින් ඒ කියන භාවනා දියුණු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට ඒවා ඒ කර්මස්ථාන පුරුදු කිරීම තුළ සමහර විට සංසාරයේ තමා තුළ මෙතෙක් හිතුවෙත් නැති විදිහ ශක්තිය නැතුළත අභ්‍යන්තර තියෙන්න පුළුවන් අර මාතික මාතාවට වගේ ඒවා මතු කරගන්නේ අර වීරිය තුලින් ඒවා මතු වෙන්නේ අලුයට ගිනි පුලිඟු වගේ සමහරුන් තුළ ශක්තිය තිබෙනවා. නමුත් ඒවාට ඕන කරන ඒවා මතු කරගන්න අවස්ථාව බොහෝ දෙනෙක් ඉදිරිපත් කරගන්නේ නැහැ. ඒකට තමන් ඒ ගැන ඒකට තමන් ආරම්භයක් දරන්න ඕන. එතකොට බුද්ධ වචනේ ඉගෙනීම පමණක් නෙවෙයි ළඟට සීල සමාදානය. දැන් මේ පින්තුණුත් මේ දීර්ඝ කාලයක් තිස්සේ ඒ සීල සමාදානය තුළින් අර ගිහිගෙන් වල තමන්ගේ ගෙදරවල් වලින් නික්මිලා යම්තාක් ප්‍රමාණ යම් කිසි ප්‍රමාණයක නික්කම් ශක්තියක් උපදවාගෙන මේ බණ භාවනා ආදී නිරත වෙනවා. ඒ වගේම ඒ ශීලය උපකාර කරගෙන යම් අවස්ථාවක නීවරණ ධර්ම ඉවත් කරගෙන සිත සමාධිමත් කරගත්තොත් අන්නේ අවස්ථාවේ තමයි අර විදර්ශනා මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන්. එතකොට ඒ ශීලක්ෂණය කියලා කියන ඒ බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන මේ ලෝකයේ යථා ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන තුල තිබෙනවා. මේ අනිත්‍යතාව පිළිබඳ ලෝකයා තුල තියෙන නිත්‍ය සංඥාවයි අර අපි බොහොම අවස්ථාවල මතක් කරන්නේ විපල්ලාස කියලා කියන විපරීත හතරක් විපරීත අදහස් හතරක් තුයි ලෝකයා ජීවත් වෙන්නේ. අනිත්‍ය දේ නිත්‍ය සැටි සලකන අසුභ දේ සුභ හැටියට සලකමින් දුක් සහිත දේ සැප හැටියට සලකමින් අනාත්ම දේ ආත්ම හැටියට සලකමින් ඒ දෘෂ්ටි කෝණය අනුවයි ලෝකයා බලන්නේ. නමුත් බෞද්ධ අය යෝගාවචර පින්වතා බුද්ධ වචනය ආශ්‍රය කරගෙන උත්සාහවත් වෙනවා ලෝකයේ යථා ස්වභාවය යථාභූත ඥානෙයි මතු කරගන්න. එතකොට ඒ නිරන්තරයෙන් සමාධි ආදී වඩමින් සිටින අතරේ ලෝකයේ දිහා බලන්න පුළුවන් දෘෂ්ටි කෝණය අර ලෝකයා ඇතම් මුගතුන් කියන ඒ පැත්ත නෙවෙයි හිතන්න තියෙන බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්න ත්‍රිලක්ෂණයට අදාළව චින්තනය සකස් කරගන්න ඕන. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ ඒකයි. නුවණින් මෙනෙහි කිරීම මේ ධර්මයේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට උපකාර වෙන කාරණා දෙකක් හැටියට දක්වලා තියෙන්නේ. පරතෝ ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ. පරතෝ ഘോഷෝ කියලා කියන්නේ පින්වතුනි අය කාගෙන් හරි අපිට ධර්මය අහන්න වෙනවා. අපි දන්නේ නැහැ ඒක. බුදුරජාණන් වහන්සේගෙන් හරි ශ්‍රාවකයන්ගෙන් හරි එක්ක කියපු දෙයක් විතරක් නෙවෙයි ලියපු දෙයක්ින් හරි ඒ අනුව ඒ බුද්ධ ධර්මය අපි දැනගන්න ඕන. ඊළඟට දැනගත්තට පස්සේ යෝනිසෝ මනසිකාර කියලා කියන නිවැරදිව නිසි ආකාර මෙනෙහි කරන්නත් අපි දැනගන්න ඕන. අන්නේ තින්දිත් බොහෝ දෙනා වරද්ද ගන්නවා. යෝනිසෝ මනසිකාර වෙන්නට අයෝනිසෝ මනසිකාරය නොයිකුත් මානව උද්දච්ච ආදිය නිසා ඒ බුද්ධ වචනේ පාව විකෘත කරන යුගයක් මේ යුගයේ මේ පින්නතුන් දන්නවා. එතකොට මේවා ප්‍රකට රහස් අන්නේ විදිහට නොයිකුත් හේතුන් නිසා ධර්මයේ විකෘත කරන යුගයක මුණින් කල්පනා කරලා යෝනිසෝ මනසිකාරය මතු කර ගැනීමත් ඒකත් පහසු වැඩක් නෙවෙයි. එතකොට ඒ අර මූලික බුදුරජාණන් වහන්සේ මතු කළ දීපු අර කියාපු විපල්ලාස ධර්ම හරියට අඳුනාගෙන අවිපරීත අන්දමින් ලෝකයේ දිහා බලන්න පුරුදු වෙන්න ඕන. සම්මාදිට්ඨිය කියලා කියන්නේ එකයි. ඒ විදිහට බලන කෙනාට ලෝකේ හැමතැනම කමඨහන් ඔය අතීත ධර්ම කතාවල සමහර සංඝයා වහන්සේලා ලැබුගින්නක් දැකලා රහත් උනායි කියනවා. තවත් ඔය මෙහෙණින් මහන්සේලාම වතුර ගලාගෙන යනවා දැකලා සමහර විට කොළ වැටෙනවා දැකලා මේවා ඉබේ වෙන උනා සිදුනා නෙවෙයි. භාවනාමය මනසට ඒ අන්තයෙන් ඒ ආශ්‍රයෙන් විදර්ශනා වැඩු පින්වතාට යම් කිසි විශේෂ අවස්ථාවක නිදර්ශනයක් ඉදිරිපත් වුනාම ඒක තුළින් දගනවා සත්‍ය. එහිමයි මාර්ගඵල ආදී ලැබෙන්නේ. ඒක නිකන් ලැබුණ එකක් නෙවෙයි. අන්න ඒක නිසා අපි නිරන්තරව ගිහි හොයවා පැවිදි හොයවා ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්නේ දෘෂ්ටි කෝණිය අනුවයි බුදුරජාණන් වහන්සේ මතු කරලා දීපු ඒ සම්මාදිට්ඨිය අනුව අපි ලෝකේ දිහා බලන්න පුරුදු වෙනවා නම් ඒකට තමයි විපස්සනාය සමන්නාගතෝ කියලා කියන්නේ. විදර්ශනාවෙන් යුක්තව විදර්ශනාමය ඇසින් අපි බලන්න පුරුදු වෙනවා නම් අන්නේ බඳු පුද්ගලයාට අර ඔක්කොම ගුණ ධර්ම මතු වුණ ඒක ක්‍රයකරාසුණු අවස්ථාවේදී තමගේ චිත්තසංතානය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙලා ගසිතක පහළ වෙලා ඒකෙදි තමයි මාර්ගසිත කියන දේ ඇති වෙන්නේ. මේක මේ පංචශීලය මම දැන් පංචශීලය රකින්න පින්නතෙක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා සෝවාන් පුද්ගලයාට පංචශීලය හරියට තියෙනවා කියලා. මාත් පංචශීලය නම් හරියට රැකිනවා. ඉතින් මමත් සෝවාන් වෙලා ඔන්නෝමත් ඔය තමන්ටම ලකුණු දාගන්න අයත් ඉන්නවා. නමුත් මේ සෝවාන් බව ආදී කියන ඒවා මේවා බුදුරජාණන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨ හැටියට දක්වලා තියෙනවද කියදොත් අර නියපිට පස් පිටක් අරගෙන මුළු මහත් පොළවේ තියෙන පස් ප්‍රමාණයද වැඩි නියපිට තියෙන පස්ද වැඩි කියලා අහුව අවස්ථාවේදී ඒ උපමාවෙන් දක්වන්නේ සෝවාන් පුද්ගලයා අර සංසාර දුකේ නරතරම් විශාල ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. ඒක ඉබේ වෙන පංචශීලයෙන් වුණ දෙයක් නෙවෙයි. ඒක සිදු වෙන්නේ ඇතුළත වෙන මහා පරිවර්තනයකින් සුළු ක්ෂණයක නමුත් සිදුුණත් මහා පරිවර්තනයකින් අර කියාපු ලෝකෝත්තර තත්ත්වයට හිතපත් වෙනවා. මේ පංචස්කන්ධයේ මොහොතකට හරි ඇතහැරිලා ඒ තුලින් පටිච්චසමුප්පාද කියන ගැඹුරු ධර්මතාව අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ කරගෙනයි ඉල්ල කෙනෙක් සෝවාන් වෙන්නේ. ඒකෝනම් මේ සෝතාපන්න කියන තත්ත්වයට බව සෝතාපන්න කියලා කියන්නේ අර ඒ උපමාවට ගන්නෙත් අතන ඔය කන පිළිබඳ කතාවක් නෙවෙයි. ඇතම්ම ඒවත් පටලවාගෙන සෝතාපන්න කියලා කියන්නේ ගඟට වැරුණු දී කොටයක් මුහුදට යන්න වගේ ඒ ධර්ම ශ්‍රෝතයට ඒකට වැරුණාට පස්සේ කෙලින්ම උපත්ති හතකෙන් මෙහා ඒ අරහත් විභාව ලැබනවා කියනවා. ඒක සිදු වෙන්නේ අන්න අර කියාපු ධර්ම අවබෝධය තුලින් ඒ මූලිකව දර්ශන වශයෙන් නැති කරගන්න ප්‍රත්‍යක්ෂය ලෝකයේ යථා ස්වභාවය පිළිබඳව මූලිකව ක්ෂණිකව නමුත් ඇති කරගත්තු ඒ ප්‍රත්‍යක්ෂය ක්‍රමක්‍රමයෙන් අර පුද්ගලයා තුල ක්‍රියාත්මක වෙමින් ගියෝවා පැවිදි හෝවා නැවත සතර ඉපදීමේ ශක්තිය බිඳිනවා. එහෙම බිඳ ඒ මාර්ගයේ යනවා නම් අප්‍රමාදීව ඊළඟට ඒ කණුව තව ඈතට යනකොට සකදාගාමි, තවත් ඈතට යනකොට නානාගාමි අරහත් කියලා ඒ මාර්ගඵලපතියේදී ලැබෙන ඒක ඇතුළත වෙනස විශේෂ වෙනසක් මිසක් මේක මේ පංචශීලය ලැබුණු තිුණු පමණින් නැති වෙන සෝදාපන්න ගමක් නෙවෙයි. අපි නුවණින් කල්පනා කරගන්න ඕන මේවා පහසුවට අරගෙන මේවා දවසින් දෙකෙන් කරලා දෙන්න කියලා ආරාධනා කරන ක්‍රමයකුත් ලෝකයේ තිබෙනවා. නමුත් නුවණින් කල්පනා කළා මේ ඇත්ත තමයි මේක ක්ෂණිකවයි සිදුවෙන්නේ. නමුත් ඒ කන්නර කියාපු ධර්මතාවක් තුලයි සිද්ධ වෙන්නේ. ඒ පුද්ගලයායි සෝවාන් පුද්ගලයා ඉතාම දිලින්දෙක් වෙන්න පුළුවන්, නූගතෙක් වෙන්න පුළුවන්, කිසිම උපාධියක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා පිළිබඳව බුදු දහම් වාසයේ දක්වන පද රාශියක් දිට්ඨි ධම්මෝ, පත ධම්මෝ, විද ධම්මෝ, පරියෝගාල ධම්මෝ, තින්න විචිකිච්ඡෝ, විගත කතං ගතෝ, වේසාරජ්ජප්පත්තෝ ආදීනෙකුත් පදවලින් දක්වන්නේ ධර්මයේ දුටුවා, ධර්මයට පැමිණියා, ධර්මයට කිමිද්දා, ඊළඟට නොයිකුත් විසරිත භාවයට පත් වුණා කියලා අන්නේ විදිහේ නොයිකුත් වචන වලින් ප්‍රකාශ කරන්නේ අර පටිච්චසමුප්පාද ධර්මයේ ඒක්ෂණිකව ඒ පුද්ගලයා තම චිත්තසංතානය තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ ශක්තිය තුලින් ඉදිරියට අර විදිහට ප්‍රති 7කට වඩා මෑතකට නොයන්නේ. අන්නේ කොට ඒ කාරණා ගැන හොඳ අවබෝධයක් ඇතුව යනවා මිසක් මේවා පහසුවෙන් කරන්න පුළුවන් කියලා භාවනාවත් ඇතෑරලා දාලා බොයි බණඩිංගක් ඇහුව පමණින් මේක ලැබෙනවා කියලා හිතාගත්තොත් අන්න මූලාවක් අන්නේ විදිහට එම ඒවායින් බේරිලා මේ පින්නතුන් හරි මාර්ගයේ යමින් සීල සමාධි ප්‍රඥා දිනු කරගැනීමෙන් අන්නර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අර ශ්‍රේෂ්ඨ ආරම්භ ධාතු, නිකම ධාතු, පරක්කම ධාතු කියන ධර්මයන් තමන් තුළ මතු කරගෙන අර අතීතයේ අඟුලිමාල තෙරුන් වහන්සේ ඊළඟට මේ මෑත අතීතයේ මිලක්ක තිස තෙරුන් වහන්සේ ගියම ඒ වීර මාර්ගයේ ගමන් කරමින් මේ සසර දුක් කෙලවර කර ගැනීමයි මෙතන ප්‍රකාශ වෙන්නේ. එතකොට මෙතන වැදගත් වෙන්නේ අන්න ඒක තත්ත්වයට උපකාර වෙන සතන් පාඨය රණගීය තමයි. බෞද්ධයන්ගේ නියම රණගීය එකයි. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා යෝ සහස්සං සහස්සේන සංගාමී මානුෂේ ජිනේ ඒ කංච ජෙය්‍ය අත්තාන සවේ සංගාම යුද්ධේ. යම් කෙනෙක් යුද්ධ භූමියේ ලක්ෂයක් මිනිසුන් ජය අරගෙන ජය අරගත්තත් තමාම ජයගත් කෙනා තමයි නියම සංගාමජී, නියම සංග්‍රාමයේ දිනු කෙනා. අන්න එක මතක් කරගෙන ඉන්නකොට මෙන්න මේ මාර සේන හඳුනගෙන තමා තුල තිබෙන අර ඒ කියපු ශක්තියත් මතු කරගෙන බුදුරජාණන් පෙන්වා දුන්න සත්‍ය බෝධිපාක්ෂිය ධර්ම කියන ඒ සේනා සංවිධානය කරලා ඒ සේනා සංවිධානයෙන් ආක්‍රමණය ආරම්භ කළා. අර කියපු පරාක්‍රමය කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකලාද වෙනි දවසක මේ වටිනා දවසක මේ පින්නතුන් මේ තම තමන් සීල සමාදන් වෙන වගේම ඊළඟට තමන්ගේත් භාවනා කරන්න ඇති මේ අවස්ථාවේ භාවනාවට උපකාර වෙන සංසාර දුක කෙලවර කරගෙන උපකාර වන ධර්ම දේශනාවක් අසන්න ලැබුණා. එතකොට මේ ධර්ම ශ්‍රවණ එය ක්‍රියාත්මක කිරීමෙන් මේ ජීවිතය තුළම ඇති ඉක්මනින් අර සෝවාන් ආදී මාර්ග බලපති විදියෙන් ඇති භයානක සංසාර දුක කෙලවර කළ උතුම් මම ආමානියට පැමිණීමේ කුසල ශක්තිය කරන්නේ හේතු වාසනා වේවා. අවිජේ සිට අකනිටා දක්වා යම් සත්ව කෙනෙක් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ මේ කුසල අනුමෝදන් වීමට කැමතින සමුදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධි කින උතුම් මම ආමානියනි සැනසෙත්වා කින ප්‍රාර්ථනාවට කියන මේ ගාථා කියන්නේ එක්තාවතා චාමුනි සම්ප්‍රදා පුණ්‍ය සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධං තුම්තං පදම් ආපාසට්ඨාය කුම්මාට්ඨා දේවානාග මහේදෙගා පුඤ්ඤං තං අනුමෝදිත්වා කිරම් රක්ඛන්තු සාසනං ආපාසට්ඨාය කුම්මාට්ඨා දේවානාග මහේදෙගා පුඤ්ඤං තං අනුමෝදිත්වා කිරම් රක්ඛන්තු දේවසනං ආකාශට්ඨාදි බුම්මට්ඨා දීවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා හිමං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය සෝකප්පත්තාදී සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය සෝකප්පත්තාදී සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා නිබ්බය සුඛප්පත්තාදී සුඛං හුන්තු සම්බේති පානිනෝ විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුතේ.
නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.